අංක 6 ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට
ගරු කථානායකතුමනි ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි ප්‍රශ්න වලට පිළිතුරු ලෙස A1 මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරී 4 දෙනෙකුත් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නිලධාරීන් 5 දෙනෙකුත් සහභාගී වී තිබෙනවා. A2 එම වියදම් සඳහා ගුවන් ටිකට් පත් වලට රුපියල් වලින් මිලියන 7.5කුත් ගමන් වියදම් සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් වලින් 38,587කුත් වෙන්කර තිබෙනවා. A3 ලසාත් සහ ක්‍රිෆට් චාන්ස් යන සමාගම් සඳහා මේ අවස්ථාව සඳහා විශේෂයෙන් මුදලක් ගෙවලා නැහැ. ඒකට හේතුව තමයි ඒක ග්‍රීමන්ට් එකක් කරහා කෙරෙන ඔවුන්ගේ ලැබෙන සේවය සඳහා ගෙවෙන මුදලක්. ඒ නිසා මේ අවස්ථාවේදී කිසිදු ගෙවීමක් ඒකට සිදු වෙලා නැහැ. A4 මේ සාකච්ඡාවලට සහභාගී වීම තුලින් අපිට ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන සහ ලැබෙන ඇතැයි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ තමයි විස්තීර්ණ ණය පහසුකම් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වීම, මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම, ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ හොඳම භාවිතයන් එහෙම නැත්නම් best practices සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පෙළ ගැස්වීම, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය සහ ආයෝජකයන් තුළ විශ්වාසය ඉහළ නැංවීම, දිගුකාලීන මීට අමතරව දිගුකාලීන ප්‍රතිලාභත් බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නය එම එය පැන නොනගි බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සූම් මීටින් එක හරහා පැවැත්වීමට IMF අනුමැතිය ලැබිලා තියෙද්දිත් සූම් මීටින් එකෙන් මේ අනුමැතිය දීලා තියෙද්දිත් ඇයි මේ ඔසින්ටන් සාකච්ඡාවට මේ මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල වියදමක් වියදම් කරලා රුපියල් ඩොලර් 6000ක් ගිහිලා තියෙනවා ගමන් වියදම්. ඊළඟට බිස්නස් ක්ලාස් ටිකට් ගිහිලා තියෙන්නේ. බිස්නස් ක්ලාස් ටිකට් යන්න බෑ, චක්‍රලේඛනයක් ගහලා තියෙනවා. බිස්නස් ක්ලාස් නැතුව ඉකොනොමික් ක්ලාස් වලින් යන්න කියලා තියෙද්දි බිස්නස් ක්ලාස් ටිකට් අරන් ගිහිලා තියෙන්නේ. මේක සූම් මීටින් එකෙන් ඉවර කරන්න සූම් මීටින් එකට එකඟ වෙලා තියෙනවා IMF එක. සූම් මීටින් එකෙන් එකඟ වෙන්නේ නැතුව කෙලින්ම ගිහිලා තියෙනවා. ගිහිල්ලා ඉවරලා ඉඳලා තියෙන්නේ තානාපති කාර්යාලයේ වැඩ කරන කෙනෙක්ගේ ගෙදරක. මං හිතන විදිහට මේ ආණ්ඩුව පත් වෙලා මාස සති දෙකකට කලින් මං කිව්වා වගේ මේ නිලධාරී ආණ්ඩුව කණෙන් රිංගලා මේ ආණ්ඩුවේ තියෙන මුදල් මේ විදිහට වියදම් කරලා මේක සූම් මීටින් එකෙන් කරන්න තිබ්බ ප්‍රශ්නයකට ගිහිලා තියෙන්නේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඒක. ඒ ගැන මොකද්ද ඔබතුමා කියන්නේ?
මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමාට ලැබිලා තියෙන සමහර තොරතුරු වැරදි. මේ සහභාගී වෙච්ච සියලුම නිලධාරීන් බිස්නස් ක්ලාස් ගිහිල්ලා නැහැ. ශ්‍රී ලංකා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් දින 16ක කාල සීමාවක් රැඳිලා සිටලා තියෙනවා. සියලු දෙනාම ඉකොනොමි ක්ලාස් තමයි ට්‍රැවල් කරා කියලා වාර්තා වෙලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහභාගී වුණු සමහර නිලධාරීන්
ගැන පිළිගන්නවා. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. මේක සූම් මීටින් එකෙන් කරන්න තිබ්බ මීටින් එකක් කියන එක
මම තාම උත්තරේ දෙනවා. ගරු කථානායකතුමනි මම තාම උත්තරේ දෙනවා. පොඩ්ඩක් අපි අවස්ථාව දෙමු උත්තරේ අහගෙන ඉන්න ඉස්සෙල්ලා. මේකෙදි Zoom meeting හරහා IMF ආයතනය සහ අනිත් පාර්ශවකරුවන් සමග නිතිපතා සම්බන්ධතාවයන් පවතිනවා. ඒ සඳහා Zoom තාක්ෂණය නිතිපතා යොදා ගන්නවා. සමහර අවස්ථාවලදී සුමානයක් පාසා පවා අගීම් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. නමුත් මෙම සාකච්ඡා වටය තියෙන තීරවභාවය නිසා සාකච්ඡා කිරීමට තියෙන ආයතන සංඛ්‍යාව වැඩි නිසා දිනපතා සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැත්විය යුතු නිසා යනාදී කරුණු රාශියක් පදනම් කරගෙන තමයි IMF ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර මේ එකඟතාවය අරගෙන තියෙන්නේ. වොෂින්ටන් ගිහිල්ලා එක කොටසක් වොෂින්ටන් තුලදී සාකච්ඡා කරන්නත් අනිත් කොටස සඳහා IMF ආයතනයේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා ඉතුරු සාකච්ඡාව කරන්නත් ඒ එකඟතාවය මත තමයි මේ සාකච්ඡා වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ශ්‍රී ලංකා සුවරී බැඳුම් කර ISP ප්‍රතිහුගත කිරීමේ අදාළ ගිවිසුම ගිය ආණ්ඩුව කරපු වෙනස්කම් තියෙනවද මේ ආණ්ඩුව අලුත් සුවරී බැඳුම් කර, නැත්නම් ඒක දැන් අත්සන් කරලා ඉවරයි? සුවරී බැඳුම් කර මං හිතන්නේ අත්සන් කරලා ඉවරයි නම් දැන් සභාගත කරනවද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද අපිට දැනගන්න? මොකද ගිය ආණ්ඩුවේ තිබ්බේවා මේ ආණ්ඩුවේ මොනවද ඒ එකඟතාවයන් වෙනස් වෙලා තියෙන ඒවා සභාගත කරනවද කියන එක මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. බොහොම ස්තුතියි.
කථානායකතුමනි, මං හිතනවා අද දවසේ මේ වැඩසටහන් පිළිබඳව දික්කලා තියෙන කාලසටහනේ සඳහන් වෙනවා මේ ස්වෛරී බැඳුම් කර පිළිබඳව විවාදයක් පවතින බව. මං හිතනවා ඒ අවස්ථාවේදී මේ පිළිබඳ වැඩි විස්තර ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
The honorable minister said that they may provide to parliament information, but as a matter of fact this morning worldwide there has been an announcement made that the government of Sri Lanka has agreed for the restructure and the new debt exchange will happen on the 20th of December. So I would like to remind you, sir, that it should not be may, but it should be shall inform this house of what the government of Sri Lanka agreed with the bondholders in the last couple of days. Thank you very much, sir.
Karu amartum.
Honorable Member of the Parliament, as I mentioned earlier, it is scheduled for the latter part of the day to discuss these details, and we will provide the necessary details that has been requested. Thank you.
Anka 7 garu neethijna dayasiri jayasekara mantrituma balasakti amaathituma agin asimata. Anka 8 garu nalin bandara jayama mantrituma agramaathyatumi agin saha adhyapana usas adhyapana saha vrutti adhyapana amaathituma asimata.
මම අහනවා ගරු ඇමතුමියගෙන්, අගමැතිතුමියගෙන්.
ගරු කථානායකතුමනි, A1 මේ මේ ආරම්භයේදී ස්ථාපිත පීටර් සංඛ්‍යාව 4යි. A2 1 ව්‍යවහාරික විද්‍යා පීඨය, 2 ව්‍යවහාර අධ්‍යන හා මූල්‍ය පීඨය, 3 කෘෂි කර්ම හා වැවිලි කර්මාන්ත පීඨය, 4 පශු සම්පත් දීවර හා පෝෂණ පීඨය. A3 මේ වෙන විටෙහි ස්ථාපිත කර ඇති පීඨ සංඛ්‍යාව 6යි. අලුත් 2 වෛද්‍ය පීඨය සහ තාක්ෂණ පීඨය. A4 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සඳහා මේ වනතෙක් ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වී නොමැත. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය වෙත ඉංජිනේරු පීඨයක් පිහිටුවීම සම්බන්ධව අනුමැතියක් ලබා දී නොමැත. A5 ඉහත 4 පිළිතුරම අදාළ වේ. A අදාළ නොවේ.
අයිසුතිවන්තනවා ගරු අගමැතිතුමියට ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දීම සම්බන්ධව. එවගේම මම ඔබතුමියගෙන් අහනවා, පසුගිය දවස්වල බොහොම කතාබහට ලක් වෙච්ච කාරණයක් සංවර්ධන නිලධාරීන්, අපි දන්නවා 60,000 16,000 අපේ රටේ ගුරු සේවයට සහයෝගය දෙනවා, විශාල ගුරුවරුගේ කාර්යභාරයක් වුන් ඉෂ්ට කරනවා. 2012 ඉඳන් මේ පිරිස වැඩ කටයුතු කරනවා. අන්තිම අවුරුදු 5 බඳවාගත්තු අයගෙන් දැන් අවුරුදු 5 ඉක්මවා ගිහිල්ලා. අපි දන්නවා එදා ඔවුන්ගේ උද්ඝෝෂණයට
ගරු මන්ත්‍රීතුමා මේ අදාළ ප්‍රශ්නෙට අදාළ
හරි ගරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි මම එක අතුරු ප්‍රශ්නයයි අහන්නේ මේක මේ
අදාළ ප්‍රශ්නෙට අදාළ
විදුව සම්බන්ධ නොවනත් මම ඇමතුමේ බලාපොරොත්තු වෙන උත්තරයක් දෙයි කියලා
ගරු අගමැතිතුමනි
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට ඒක අදාළ නැහැ නමුත් 10 වෙනි ප්‍රශ්නේදී මතු කරන්න තියෙන ප්‍රශ්නේදී මම දෙන පිළිතුර එක ඔබතුමා ඔය අහන
මොකද ඒ පිරිස අපි දන්නවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් තියෙනවා මීට දවස් 3කට කලින් තෙල් දෙනිය කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා ඒ වගේම අර පොලිස් නිලධාරීන්ගිට තුවාල කරපු පුද්ගලෙක් පිළිබඳව සැකකටු පුද්ගලෙක් අත්අඩංගුවට ගත්ත ඔහු හමුදා බුද්ධ්‍යංශ නිලධාරියෙක් ඉතින් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මෙවුන් අත්අඩංගුවට ගැනීම සාධාරණ ඒ වගේම අවුරුදු ගණනාවක් මේ ගුරු සේවයට අන්තර්ගහණය නොකිරීම පිළිබඳව ඔබතුමාට අගිල දික් කරනවා නෙමෙයි නමුත් ඔබතුමාලගේ මං හිතන්නේ සංවර්ධන නිලධාරීතුමෙක් අද පාර්ලිමේන්තුවත් නියෝජනය කරනවා ඒ නිසා ඔබතුමාලා මේ ආණ්ඩුව විදියට මේ කටයුත්තට දක්වන දායකත්වය සහ මැදිහත්වීම සහ මේ කටයුත්ත අවසන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඔබතුමෙකින් ප්‍රශ්නයක් විදියට අහන බව ස්තුතියි
බොහොම ස්තුතියි ඒක 10 වෙනි ප්‍රශ්නේ මතු කරලා තියෙනවා ඒකෙදි මම මේකට නිසි පිළිතුරු සම්පූර්ණයෙන්ම දෙන්න
අංක 9 ගරු නීතිඥ රවුෆ් හකීම් මැතිතුමා මැතිතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ගැසීමට
ගරු කතානායකතුමනි A1 COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ආදාහනය කරන ලද මළ සිරුරු සංඛ්‍යාව 13,183කි A2 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත සහ වෛද්‍ය ආචාර ධර්මවලට අනුව විමසනු ලබන තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැත. A3 සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂයපතයට අදාළ නොවන අතර රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගැනීම සුදුසු වේ. A පැන නොනගී.
ගරු කතානායකතුමනි මම ඇත්ත වශයෙන්ම පුදුමයටපත් වෙනවා මොකද මේක මේ සිද්ධිය කොවිඩ් වසංගතයෙන් මරණයටපත් වුණු මුස්ලිම් රෝගීන් පිළිබඳව ඉතාම සංවේදී කාරණාවක් ඇත්ත වශයෙන්ම ඔබතුමාට පිටුපස වාඩි වෙලා ඉන්න වසංගත රෝග විශේෂඥයෙක් වන ඔබතුමන්ලාගේ පක්ෂීය ලේකම්තුමා නිහාල් අබේසිංහ මැතිතුමා මේ පිළිබඳව අනිත් විශේෂඥවරු මුනිවත රැකිද්දී එතුමා ප්‍රසිද්ධියෙන් මේ පිළිබඳව කෙලින් හිටගෙන ඇත්ත කතා කරා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ඒ අතරේ ඔබතුමා මේ වගේ සංඛ්‍යා ලේඛන විශේෂයෙන්ම ඔබතුමා දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වගේ තොරතුරු රාජ්‍ය ළඟ තිබිය යුතුයි ඒක විවෘතව පළ කළ යුතුයි මේක වහලා තිබීම නැත්තම් මේක අපිට එළියට දක්වන්න බෑ මේක මේකට වෙනත් කාරණා මේක මොකද මේක සම්පූර්ණ මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුජාතභාවයටත් මේක විශාල කැලල්ලක් එබැවින් මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මොකද මේක දැන් ඔබතුමන්ලාගේ අලුතෙන්පත් වෙච්ච ලේකම්තුමත් මේ වගේ කාරණාවෙදී මුනිවත රැක්ක විතරක් නෙවෙයි මේක සාධාරණීකරණය කරා හරි නමුත් ඒ උඩ තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවට මෙවැනි විශාල ජනවරමක් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව අතරින් ලැබුණේ ඒක මතක තියාගන්න එබැවින් මේ කාරණාව උඩ අපට ඇත්ත තොරතුරු කරුණාකර ලබා දෙන්න මේ අර තොරතුරු ලබා දෙනීමේ පනත පිටුපස ඉඳගෙන මේ කාරණාව මේ ප්‍රසිද්ධියෙන් ලබා දිය යුතු මේ සංඛ්‍යා ලේඛන අපට ලබා නොදීම විශාල වැරද්දක් ඒ පිළිබඳව මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා කරුණාකර මේ සංඛ්‍යා ලේඛන අපට ලබා දෙන්න කියලා.
තනායකතුමනි මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. මලවුන් සම්බන්ධයෙන් ගල්ලබන තීන්දුව ඒ සමාජයක ශිෂ්ටත්වය සම්බන්ධයෙන් එක නිර්ණායකයක්. කොවිඩ් වසංගතයේ පැමිණි පළවෙනි වෙලාවේදී කොවිඩ් වෛරසය මොන වගේද ඒ සම්ප්‍රේෂණය වෙන කොයි ආකාරයකද කියන එක පිළිබඳව විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් ඒ කරුණු කාරණා බොහොමයක් ඉතාම කෙටි කාලයක් ඇතුළත निराකරණය වුණා. ඒ අනුව ලංකාවේ වකට පැවති ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව විසින් බරපතල ප්‍රශ්නයක් ඇති කළා. ඔබතුමා ඒක දන්නවා. හැබැයි එතනින් පස්සේ මාස ගණනාවකට පස්සේදී ගිහිල්ලා ඔට්ටමාවඩි වල බුමුදානේ කරන්න ගත තීන්දුව විසුණුත් අපේ අතුල් ප්‍රදේශවල ජනතාවට ඉතා සංකීර්ණ ප්‍රශ්න ප්‍රමාණයක් පැන්නගුණා. එසා ගරු මන්ත්‍රීතුමනි, ඒ ප්‍රශ්නය පිළිබඳ අපි සංවේදී. එතනදී ගත්තු දේශපාලන තීන්දුව ගැන රටක් හැට අපි ලැජ්ජ වෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපි කණ්ඩායමක් හැටියට ඒ වෙලාවේදී අපි අදහස් ප්‍රකාශ කළේ. කියන්නේ දේශපාලන තීන්දුව මත විද්‍යානුකූල නොවන වාර්තා හදලා එහෙම තීන්දුව ගැනීම වැරදි කියලා. දැන් මේ තිබෙන්නේ මේ තොරතුරු සංගමයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඊටාම මෙඩිකල් එතික්ස් අනුව සහ RTI එක අනුව මේ තියෙන රෝගීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ ප්‍රශ්නයක් පමණයි. එහෙම නැත්නම් මේ අපි තොරතුරු හංගන්න කිසිම අයිතියක් නැහැ. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඔබ දන්නවා අපි මේ සම්බන්ධයෙන් මොන මතය දින්න කියලා. ඒ වෙලාවේදී ඒවකට පැවති ආණ්ඩුව කැබිනට් මණ්ඩලයක් විසින් තීන්දුවක් අරගෙන තියෙනවා. ඊටාම වැරදි සාගත තීන්දුවක් විද්‍යානුකූල දත්ත පදනම් කරගන්න නැතුව. ඒක ඇත්තන වෙච්ච වැඩේ සර්. ඔව් ඒ වැරද්ද නිසා මේ ඉවෙනි වැරදි අනාගතයේ කිසි දිනක සිදු වෙන අපි ඉඳ දින්නේ නැහැ. ඒ රටක් කරේ ලැජ්ජ වෙන්න ඕනේ ගත තීන්දුව ගැන.
පනාතුමිනි, මගේ දෙවැනි අත ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් මේ ගරු අමාත්‍යතුමන් සඳහන් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම වෛද්‍යවරුන්ගේ ආචාර්ය ධර්ම පද්ධතියට අනුකූලව මේක ලබා දීමට යම් බාධාවක් තියෙන බව. එහෙම ආචාර ධර්ම පද්ධතියක් තියෙන බව නම් මන් නම් දන්නේ නැහැ. එහෙම තියෙනවා නම් අපිට පෙන්වන්න. ඉතින් මේ වගේ තොරතුරු ඉතින් විශේෂයෙන්ම අපි ඉල්ලන්නේ මරණයට පත් වුණු ආදාහනය කරපු රෝගීන්ගේ නම් සහ ලිපින සහ කිට්ටු ඥාතීන්ගේ නම්. ඒක කොහොමද ආචාර ධර්ම පද්ධතියට යටත් වෙන්නේ? මන් නම් පුදුම වෙනවා. මොකද මේ දිගින් දිගටම මේ කලින් ආණ්ඩුව කරපු වැරද්දක් තමයි. නමුත් ඒකට කලින් ආණ්ඩුවෙන් සමාවත් ඉල්ලුවා ජනාධිපතිතුමා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපිට දැනගන්න ඕනේ මේ බලහත්කාරයෙන් ආදාහනය කරපු මේ රෝගීන්ගේ නම් සහ ලිපින. ඒකේ තියෙන මොකද ආචාර ධර්ම පද්ධතියේ මේ ගැටලුව? මම පුදුමයටපත් වෙනවා.
ගරු අමාත්‍යතුමා,
ප්‍රින්සිපල් 4 අනුව මේ තිබෙන මේ තොරතුරු ලබා දීමේ හැකියාවක් නැති බව තමයි මට කියන්න තියෙන්නේ. වෙන කාරණයක් නෙවෙයි මේ තිබෙන ප්‍රශ්නේ මත. එහෙම නැත්නම් මේක ඒ මෙඩිකල් එතික්ස් මත ලබා දෙන බැරි ප්‍රශ්නයක් මිසක් නැත වෙන කාරණයක් නෑ ගරු මන්ත්‍රීතුමා. බොහොම ස්තුතියි.
ගරු අංක 10 ගරු නීතිඥ චිත්‍රාල් මන්ත්‍රීතුමා, ගරු පක්ෂනායකතුමා,
ඒ ගරු අමාත්‍යතුමාට මම කාරණාවක් කියමු කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම ඒ ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තිය ජන කොට්ටාසයක් ජාතියක් ඉලක්ක කරගෙන ඔබතුමා කියපු ආකාරයට වෛද්‍ය විද්‍යාව මත පදනම් නොවු ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් ජාතියක් ඉලක්ක කරගෙන ආගම් ජන කොට්ටාසයක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරපු ඉතාමත්ම ක්‍රූර ක්‍රියාවක්. මම ඔබතුමාගෙන් අහන්න කැමති, අපි යෝජනාවක් කරා මේ විදිහට ඒ වගේ අගතියට පත්තුණු ඒ පවුල්වලට බලහත්කාරයෙන් ඒ ආදාහන කටයුතු ක්‍රියාත්මක කිරීමට ඒ කටයුතු කරපු පවුල්වලට ඇත්ත වශයෙන්ම රජයේ වන්දියක් ගෙවන්නට ඕන. ඒ රාජ්‍ය වන්දිය ගෙවීම අතිශයින්ම වැදගත්. ඉතින් ඒ කාරණාව පිළිබඳව රජයේ අවධානය යොමු කරලා අපි පිළිගන්නවා. ඒක ඔබතුමාලගේ රජය කරපු දෙයක් නෙවෙයි. නමුත් ඉතාමත්ම ක්‍රූර නින්දිත පහත් ක්‍රියාවක් වෙනමම ජාතියක් ආගමක් ඉලක්ක කරගෙන කරපු බොහොම නීච ක්‍රියාවක්. ඒ වෙනුවෙන් මම යෝජනා කරනවා ගරු ඇමතිතුමාට ඒ වන්දියක් ලබා දීමේ වැඩපිළිවෙලකට මුල පුරන්නේ කියන යෝජනාව ඉදිරිපත් කරනවා.
ඔව්, ඒ තීන්දුවේ තිබෙන ඔබතුමා කියෝ වගේ අශිෂ්ට සම්පන්න බව පිළිබඳව කිසි විවාදයක් නැහැ. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඒ ආණ්ඩුව විසින් සිදු කරපු. දැන් ඔබතුමාලා මේ මතු කරන ප්‍රශ්නය පිළිබඳව මේ සීමාවෙන් එහාට ගිහලා අපි නීතිපතිවරයාත් එක්ක සාකච්ඡා කරන්නම්. ඒ අනුව ලබා දිය හැකි තොරතුරු උපරිම වශයෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. මොකද අපිට මේ තොරතුරු හංගන්න කිසිම උවමනාවක් නැහැ. නමුත් මේ තිබෙන මේ නීති රීති පද්ධති තුළ තමයි ඒ අමාත්‍යංශ මගින් ඒ සපේමට මේ කාරණේ ඉදිරිපත් කළා තිබෙන්නේ.
ගරු මුදිරි රහමාන් මහත්මයා.
ගරු ඇමතුමා මේ අපේ මේ නලින්ද ජයසේකර ඇමතුමනි දැන් ඔබතුමා කිව්වා වගේම හරියට හරි මේ තීන්දුව ගත්තය ගැන අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕන කාරණා. මොකද ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගයිඩ්ලයින් එකක් දීලා තිබිද්දිත් එවකට හිටපු ආණ්ඩුව මේක පිළිගන්නේ නැතුව බලහත්කාරයෙන් ආදාහනය කරන්න කටයුතු කළා. දැන් ඒකෙදි තීන්දුව ගත්ත කණ්ඩායමක් ඉන්නවානේ. එතකොට දැන් දේශපාලන අධිකාරිය තීන්දුව ගත්තා. ඒ දේශපාලන අධිකාරියේ තීන්දුව ඇවිල්ලා ප්‍රකාශයට පත් කරේ දොස්තරවරු රාජ්‍ය නිලධාරී. එතකොට දැන් ඒකෙදි එවකට හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජයසිංහ මැතිතුමා අපිත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. ඒ ප්‍රශ්න යන වෙලාවේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අපි ගිහලා එතුමා මුණ ගැහුණා. ඒ මුණ ගැහිලා එතුමාගෙන් මම ප්‍රශ්න යොමු කළාම එතුමා මට කිව්වේ මේක දේශපාලන තීන්දුවක් නෙමෙයි, මේක සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තීන්දුවක් කියලා එතුමා ඒ වක්කින් බාරගත්තා. ඒතොර එවැනි නිලධාරියෙක් කොහොමද ඔබතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරගෙන ඉන්නේ? මොකද ඔබතුමාම පිළිගන්නවා රටක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ කියලා. ඒතොර ඒ රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕන තීන්දුව ගත්ත එක්කෙනා අද ඔබතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් තනතුරේ ඉන්නවා. ඒ හින්දා මම අහන්නේ ඔබතුමාගෙන් මේක මොකට පැහැදිලි කරන්න ඇයි එවැනි නිලධාරින්ව ඔබතුමාලා මේ වගේ තීන්දුව ගන්න වැරදි තීන්දුව, කියන්නේ දේශපාලන අධිකාරිය ගත්ත වැරදි තීන්දුව තමන් ඇවිල්ලා ජනතාවට ප්‍රකාශ කරලා ඒක සාධාරණය කරා. ඒ සාධාරණය කරපු අය දැන් ඔබතුමා අමාත්‍යංශ ලේකම්වරය හැටියට කියාගෙන ඉන්නවා.
කරු කතානායකතුමනි, ඔබතුමාලා කවුරුත් දන්නවා මේ තීන්දුව ගන්න කමිටියක පත් කරේ කොහොමද කියලා. එක කාලයක් තිබුණා ඇත්තටම කොවිඩ් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ නිලධාරීන්ගේ විශේෂඥයන්ගේ උපදෙස් නෙමෙයි වැදගත් වෙලා තිබුණේ. මේ ඒ සමහර නිලධාරීන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා තිබුණා ඒ මොහොතේ යම් අපහසුතාවයක් තිබුණත් ඒක වහාම නිවැරදි කළ යුතුයි කියලා. නමුත් දේශපාලන අධිකාරියේ බලපෑම මත ඒ කමිටු වාර්තාව ඉදිරියට අරගෙන ගියා. ඕක තමයි සිද්ධ වෙච්ච වැඩේ. මේ නිලධාරීන් තමන්ට ඒ ප්‍රකාශ කරන්න පුළුවන් තැන්වලදී මේකේ විද්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා, වසංගතයේ සම්බන්ධයෙන්. ඉතින් ඊට වඩා ඉහළ දේශපාලන බලපෑමක් මත ගත්ත තීන්දුව තමයි මේ මේ හේතු වලට බලපාලා
තිබෙන්නේ. ගරු කතානායකතුමනි, මේ පහුගිය රජයේ ගත තීරණය මම හිතන්නේ කිසිසේත්ම සාධාරණීකරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි, අතිශයින්ම අසංවේදී එකක් විතරක් නෙවෙයි, අතිශයින්ම ක්‍රූර තීරණයක් ඒ ගත්තේ. මරණයක් කියන එක ඕන වෙලාවක මරණයක් සිද්ධ වුණාම සම්ප්‍රදායන් තියෙනවා. ඒ සම්ප්‍රදායන් තුලින් තමයි ඒ පවුල තමන්ගේ දුක ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මරණය පිළිබඳ තියෙන ඒ සම්ප්‍රදායන් තුලින් තමයි ඒ දුක අඩු කරගන්න තමයි ඒ සම්ප්‍රදායන් සියල්ලම තියෙන්නේ. ඒ නිසා තමයි ඒවට ආගමික වටිනාකමකුත් දීලා තියෙන්නේ. එවැනි තත්ත්වයක කෝවිඩ් වගේ වසංගතයක් තියෙනකොට අපි සියලු දෙනාම අවිනිශ්චිතතාවෙන් ජීවත් වෙන කාලයක් තුලදී එවැනි සම්ප්‍රදායන් අතිශයින්ම වැදගත්. ඉතින් එවැනි තත්ත්වයක් තුල එවැනි ක්‍රූර තීරණයක් ගැනීම අපිට කිසිසේත්ම අනුමත කළ හැකිත් නැහැ. මොන දේශපාලනික මොන සාධාරණීකරණයක්වත් එතනට වළංගු නැහැ. මේක තවත් අසාධාරණ වෙන්නේ මේකට විද්‍යාත්මක පදනමකුත් තිබෙන්නේ නැති නිසා. ඒ නිසා ගරු කතානායකතුමනි, අපේ ආණ්ඩුවක් හැටියට අපේ රජයක් තුල නැවත කිසි විටක මෙවැනි කිසිම ජන කණ්ඩායමකට ඔය විදියට දුකක් දෙන, ඔය විදියට ඔවුන්ගේ සම්ප්‍රදායන් අගෞරව කරමින්, ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් වලට අගෞරව කරන කිසිම තීරණයක් ගන්න අපේ ආණ්ඩුවක් ඉඩ තියන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා අපි කියන්නේ ඒ නිලධාරීන් එවැනි තත්ත්වයන් තුල, ඒ තිබ්බ දේශපාලන සංස්කෘතිය තුල තමයි එවැනි තීරණ ගන්නත් සිද්ධ වුණේ කියලාත් අපි හිතනවා. ඒ සංස්කෘතිය වෙනස් කරනවා. අපි මොන නිලධාරි කෙනෙක්වත් ආරක්ෂා කරන්නේ නමුත් සියලුම නිලධාරීන්, අපිත් එක්ක වැඩ කරන සියලුම නිලධාරීන් මෙවැනි මේ විදියට අවිද්‍යාත්මක විතරක් නෙවෙයි ජනතාවට මේ විදියට පීඩාවට ලක් කරන ජනතාව මත මේ විදියට ක්‍රූරත්වයෙන් බලන ඒ විදියේ තීරණ ගන්න අපි ඉඩ තියන්නේ කිසිසේත්ම කියන එක අවධාරණය කරමින් මෙම ප්‍රජාවට මේ තීරණයට මූණ දුන්න ඒ සියලුම අයට යම් කිසි විදියකට ඒකට ප්‍රතිචාරයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒක අපි කොහොමද වැඩියෙන්ම හොඳ විදියට කොහොමද ඒක සිද්ධ කළ යුත්තේ? ඔවුන්ගේ දුක නැවත වතාවක් මතු නොකරන විදියට මේක වමාරගෙන දේශපාලන දෙයක් බවට පත් නොකර කොහොමද අපි මේකට ප්‍රතිචාර දක්විය යුත්තේ කියන පිළිබඳව අපි සාකච්ඡා කරන්න සූදානම් කියන එකත් මතක් කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
අංක 10 ගරු නීතිඥ චිත්‍රාල් ගරු මන්ත්‍රී නිහාල් අබේසිංහ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය ඇති වෙච්ච වෙලාවේ ඇත්තටම අපි වෛද්‍යවරුන් හැටියටත් මේ ප්‍රශ්නය පිළිබඳව විශේෂ කරුණු පිළිබඳව අවබෝධයක් තියෙන පුද්ගලයන් හැටියටත් මේකට මැදිහත් වුණා. මොකද මේ ඉතාමත්ම වැරදි දේශපාලන තීරණයක් නිසා තමයි මේ සිද්ධ වුණේ. මේ තීරණය ගැනීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එහෙම නැත්නම් ලේකම්තුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා වගේ අයට මේ තීන්දුවට අනුගත වෙන්න සිද්ධ වුණේ ඒ සඳහා පත්කළ කමිටුවක් තිබුණා. ඒ කමිටුව විසින් ගත්ත තීරණය තමයි අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාට තීරණ ගන්න සිද්ධ වුණේ. ඉතින් මං හිතන්නේ මේ පිළිබඳව අපි සියලු දෙනා දන්නවා මේ සිදුවේ එක ඛේදවාචකයක්, මේ වැරදි තීරණයක්, මේක දේශපාලන තීන්දුවක් නිසා සිදුවෙච්ච දෙයක්. ඉතින් ගරු අගමැතිතුමියත් ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමාත් මේ පිළිබඳව ඉතාමත්ම සාධනීයව කරුණු ඉදිරිපත් කරා. මෙවැනි දෙයක් ඉදිරියේදී නොවන්න අවශ්‍ය කරන තීන්දුව තීරණ මේ ආණ්ඩුව විසින් ඉතාමත්ම සැලකිල්ලෙන් අපි ගන්නා බවට පොරොන්දු වෙනවා. ඒ වගේම මේ සිදුවෙච්ච අසාධාරණය පිළිබඳව ඉදිරියේදී අපිට කරන්න පුළුවන් යම්කිසි කටයුත්තක් තිබෙනවා නම් ඒ සඳහාත් අපේ ආණ්ඩුව මැදිහත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික කරුණු කාරණා පිළිබඳව අපි ඒ පිළිබඳ වගකීම ගන්නවා කියන ඒ ප්‍රකාශය සිදු කරන්න සූදානම්.
ගරු සභානායකතුමා. ගරු රෞපකින් මන්ත්‍රී.
පෙර මම එක කාරණාවක් ඩොක්ටර් නිහාල් අබේසිංහ I would like to thank you for what you said. But in the meantime, that particular committee, there's a member of the committee has now been appointed as acting epidemiologist, right? So that again, now see, despite the fact that they had been part of this committee which has taken a wrongful decision, unscientific decision, you all have gone on to appoint. So I am asking you not to appoint such people because at least conduct a departmental inquiry. Health ministry must at least conduct a departmental inquiry and those people must be penalized. This is what we are asking.
කරු සභානායකතුමනි.
අර කථානායකතුමනි, ඊටාම වැදගත් ජාතික ප්‍රශ්නයක් නිසා මම හිතනවා මේ සභාව එවැනි වැදගත් අරමුණකින් කරන සාකච්ඡාවක්කට කාලෙමින් කිරීම වැදගත් කියලා අපිට තේදි පැහැදිලිවම අගමැතිතුමියත් අර ඇමතිතුමත් ඒ වගේම වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නියාල අබේසිංහ මහතුමත් ඔබතුමාලත් මතු කරන අදහස් එක්ක එකඟ වෙමින් ඊටා පැහැදිලිවම මේක 100%ක් සමාන නුණත් මෙවැනි දෙයක් කරා හිට්ලර්. එයත් මේ ආකාරයටම ඒ කියන්නේ වෛද්‍ය නිර්දේශ නමින් යොදා ගනිමින් තමන් අතරපත් වූ යුදෙව්වන් සහ වෙනත් ජනතාවන් විනාශ කරන්න වැරදි වෛද්‍ය නිර්දේශ සම්බන්ධ යොදාගත්තා. ඒ හා සමාන ස්කේල් එකකින් මේක නුණත් අපි දකින්නේ මේක පැහැදිලිවම විද්‍යාවත් යොදාගෙන කරන ලද සාහසික අපරාධයක් ලෙස මම හිතන්නේ මට විශාල පිරිසක් මුස්ලිම් ජනතාව කියලා තිබෙනවා තමන් පිච්චෙනා වගේ දැනෙන්නේ කියලා. නිසා මේක මම හිතන්නේ ඒ සංස්කෘතියට සම්බන්ධ ජනතාවට මේක තේරුම් ගන්න බැරි තරම් සාපයක් වගේ දෙයක්. මහිතන්නේ මේක මිනිසුන් ප්‍රමාණය මියගිය මිනිසුන් ප්‍රමාණයක් පුළුසා දැමිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මිනිසුන්ගේ හෘද සාක්ෂිය පණ පිටින් පුළුසා දැමිය. ඒතරක් නෙමෙයි ඊට පස්සේ එකට ගත්ත කියපු බොරු අති විශාලයි. ඒ වගේම ඒක සාධාරණීකරණ එකයි. ඒ වගේම අපි දැක්ක ඊට පස්සේ ඒක ඔප්පුනාට පස්සේ කිව්වා වෝටර් ටේබල් ප්‍රශ්නයක් දාලා මැරෙන මිනිසුන් ඔටෝමාඩිවල වලද මට මුණ ගැලලා තිනවා මන්නාරමේ පෙරිෂාඩ් මන්ත්‍රීතුමාගේ දිස්ත්‍රික්කයේ මිනිස්සු එම වෙච්ච ඒගොල්ලෝ මන්නාරමේ ඉඳලා කරු කතානායකතුමනි තමන්ගේ මියගිය කෙනාව වලදමන් ඔටෝමාඩි මඩ කලපු දිස්ත්‍රික්කේ මම හිතන්නේ රුපියල් 75,000 80,000 86,000 හර්ස්වට ගෙවාගෙන යන්න සිද්ධු. අදත් තමන්ගේ සමීපතමයන්ගේ සොහනකට යන්නොත් ඔවුන් මන්නාරමේ සිට යන්න ඕන එතෙන් වවුනියා සිට යන්න. එහිස අපි පිළිගන්නවා ගරු මන්ත්‍රීතුමා මතකරන සාහසික අපරාධයක්. ඒ නිසා අප මේ පිළිබඳව කරුණු දක්වලා තිබෙනවා. මේ සම්බන්ධව ඉන්න නිලධාරීන්ට පමණක් නෙමෙයි ඇත්තටම මේ සම්බන්ධ දේශපාලන තීන්දුවක් තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව අපි ආණ්ඩුවක් වශයෙන් උත් මූලික වශයෙන් සාකච්ඡා කරලා ඒ වගේම ඔබතුමාලගේත් අදහස් අරගෙන මේවට සම්බන්ධ පුද්ගලයන්ට නීත්‍යානුකූලව අපේ හැඟීම් වලට නෙමෙයි ලබා දිය හැකි දඬුවම් ලබා දීමටත් ඒ වගේම වෙනත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ප්‍රද ආණ්ඩුවක් වශයෙන් උත්තිරණ අරගෙන ඒ ක්‍රියාත්මක කිරීමට පෙර ඔබතුමාලගේ අදහස් විමසලා කටයුතු කරන්න අපි එකඟ වෙනවා. අප මේට කලිනුත් මේ අදහස් ප්‍රකාශ කළ තිබෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි අපේ ස්ථාවරය බොහොම ස්තුතියි ප්‍රශ්න ඉදිරිපත් කළා.
ගරු විපක්ෂ නායකතුමෝ
පොන්චි වෙලාවක් තියෙන නිසා මම අහන්නේ දැන් අපේ වෛද්‍ය අබේසිංහ මැතිතුමා කිව්වා ලේකම්තුමාටත් අධ්‍යක්ෂක ජනරාල්තුමාටත් සිදු වුණයි කියලා එක්තරා කමිටුවක් විසින් ලබා දුන්නු නිර්දේශ පිළිගන්න. මං හිතන්නේ එතනට යෑම එච්චර සුදුසු නැහැ. කමිටුවක් විසින් නිර්දේශ ලබා දුන්නහම ඒක එලෙසින්ම බාර ගන්න නැතුව ඒක පරිශීලනය කරලා ඒක විශ්ලේෂණය කරලා ඒකේ නිවැරදි භාවයන් පිළිබඳව සොයා බැලීම ඒ අධ්‍යක්ෂක ජනරාල්වරුන්ට ලේකම් වරුන්ට තියෙන අයිතිය. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව හකීම් මැතිතුමා බොහොම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරේ. මේ මියගිය සමස්ත ප්‍රමාණයෙන් මේ කූර ලෙස තමන්ගේ ආගම ධර්මයේ සංස්කෘතියට විරුද්ධව ඒ පුළුස්සපු ප්‍රමාණය අඩුම ගානේ සංඛ්‍යාත්මකව ලබා දෙන්නට අපට හැකියාව තියෙන්නට ඕන. අවසාන කාරණාව මම මතු කරා මේ විදිහට වැරදි ආකාරයට වැරදි දත්ත වැරදි විද්‍යාත්මක මත කොටින්ම කිව්වොත් අර ඔබතුමා කිව්ව කාරණාව හරි ජාතියක් ඉලක්ක කරගෙන ආගමක් ඉලක්ක කරගෙන බොරු දත්ත කේන්ද්‍ර කරගෙන මුළු ජාතියකටම විරුද්ධව ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය ඒ විපතටපත් වුණු පවුල්වලට අපි කියනවා අනිවාර්යයෙන්ම වන්දියක් ලබා දෙන්නට ඕන. ඒ වන්දිය ලබා දෙන්නට ඒ වැඩපිළිවෙලටත් මේ රජයට මුල පුරන්නේ කියලා නායකත්ව දෙන්නේ කියලා මම යෝජනා කරනවා.
සභානායකතුමා
මම හිතන්නේ ගරු ඇමතුමා ඒ ප්‍රමාණය ලබා දුන්නා. ඒ දත් තොරතුරු ලබා දීම පිළිබඳ තිබෙන නීතිමය ගැටලුවක් පිළිබඳ එතුමා ඉදිරිපත් කළා. නමුත් අපි ඒ පිළිබඳ එතුමා කිව්වා නීතිපතිතුමාගෙන් තොරතුරු ලබා ඒ පිළිබඳ උපදෙස් ලබාගෙන අපි ඉස්සරහට කටයුතු කරන්න කැමැති කියන එක. මම හිතන්නේ මියගිය ඥාතීන්ට වන්දි දීමේ ඒ මරණවට අපහාසයක් වෙනවාද කියලාත් මට හිතෙනවා. මොකද වන්දි දෙන එක අපිට කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මේකේ වේදනාව මේකේ විනාශයේ සල්ලි වලට මම නම් දන්නේ නැහැ. අපිට අපි නම් කවදාවත් අපේ අසුගණවල මරාදපු වැපෙනුවෙන් වන්දි ලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි කමිටුවක් ලෙස සාකච්ඡා කළේ ඒ පුළුසා දපපු කොවිඩ් රෝගීන්ට වන්දි ලබා දී මුදලින් වන්දි ලබා දීම නිර්දේශ කරනවා නම් අපි එය සැලකිලට ගන්න පුළුවන්. ඒ අපේ මේක සමස්යක් වශයෙන් සලකා බලන්න. මොකද මං හිතන්නේ වේදනාව ඩොලර් බිලියනකින්වත් ඒ වේදනාව සම කරන්න බෑ. ඒ නිසා අපිට නම් ඒක සල්ලි වලින් තේරෙන්නේ නැහැ. හයින සමුත් ඔබතුමා කියපු දේ අපි සයිකර ගන්නම්. ඒක තමයි මං හිතන්නේ ගරු කතානායකතුම ඔබතුමා ඉල්ලා සිටිනවා. මං හිතන්නේ මේ ප්‍රමාණවත් සංවාදයක් පක්ෂීය පක්ෂපත ඇති වෙච්ච නිසා අපිට කාලය ඉවර කරගන්නත් උන නිසා ඉදිරියට යම් කියලා බොමුසු.
අපි ඊළඟ ප්‍රශ්නට යමු. කාලය වෙලා පිළිම ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. අංක 10 ගරු නීතිජ චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමී සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමීගෙන් ඇසීමට.
ප්‍රශ්නේ අහනවද මොකක් කොහොමද?
නැත.
හරි, දෙවනි වටේ දෙවනි වටේ.
දෙවනි වටේ ප්‍රශ්නය ගරු කිල් ශ්‍රීනිසන් මන්ත්‍රීතුමා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට
මන්ත්‍රීතුමා ඉන්නවා. කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ ඇමතිතුමාගෙන් මේ ප්‍රශ්නය මම අහනවා.
සභාගත කරන්න.
ගරු කතානායකතුමනි, පිළිතුරු තියෙනවා, සභාගත කරමු.
7 ප්‍රශ්නය ගරු නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය බලශක්ති ඇමතිතුමාගෙන් මම අහනවා.
ගරු කතානායකතුමනි, මම සභාගත කරනවා.
10 ප්‍රශ්නය ගරු නීතිඥ චිත්‍රාල් මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමීගේ ඇසීමට තියෙන ප්‍රශ්නය.
කතානායකතුමනි, චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා වෙනුවෙන් අගමැතිණියගෙන් මේ ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, මම අර අදාළ ප්‍රශ්නයට උත්තර දෙන්නම්. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට ඉතුරු ටික මම සභාගත කරන්නම්. 2000 සංවර්ධන නිලධාරීන්ට අදාළ කොටස.
Order please. නියෝජ්‍ය කතානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආ 4 ප්‍රශ්නයට උත්තර දීමත් සමග තමයි මේ සංවර්ධන නිලධාරීන්ගේ තොරතුරුත් මට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඉතුරු ප්‍රශ්නවලට තියෙන පිළිතුරු මම සභාගත කරනවා. 2025 ජනවාරි මාසය තුළ විද්‍යාපීඨ මගින් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4500කට ආසන්න ප්‍රමාණයක් ගුරු සේවයේ නවපත්වීම් ලබා ගැනීමට නියමිත අතර, එම අය අතුරින් පුත්තලම දිස්ත්‍රික්කයේ 6/11 සහ ප්‍රාථමික ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අදාළ විෂය ගැළපීම මත ගුරු පත්වීම් ලබා දීමට කටයුතු කර ඇත. ඊට අමතරව ජාතික හා පළාත් පාසල්හි 2023/6/30 දිනෙන් පසු ඇති වූ ගුරු පුරප්පාඩු සඳහා නව පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති අතර, එම බඳවා ගැනීමද 2025 වර්ෂය තුළ ඉටු කිරීමට නියමිතය. දැනට රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හා උපාධිධාරී අනෙකුත් අනතුරුවල සේවය කරන නිලධාරීන් අතුරින් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ තරඟ විභාගය 2023/3/25 දින පැවැත්වීමට නියමිතව තිබුණි. එම විභාගය පැවැත්වීමට එරෙහිව අධිකරණය මගින් තහනම් නියෝගයක් ලබා දී ඇති අතර, එම තහනම් නියෝගය මත එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අත්හිටුවා ඇත. ගරු කතානායකතුමනි, තරඟකාරී විභාගයක් නැතුව පුරප්පාඩු පිරවීමට හිටපු කැබිනට් මණ්ඩලය ගත් තීරණය රාජ්‍ය සේවා කොමිසම් සභාවේ ඒ තීරණයට අනුමැතිය ලැබිලා නැති නිසා ඒ විභාග නැතුවත් බඳවා ගැනීම සිදු කරන්න බැහැ මේ වෙනකොට. අධිකරණයෙන් ලබා දෙන ඉදිරි නියෝග මත එම බඳවා ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කිරීමට නියමිතයි. ඒ අතරතුරම අමාත්‍ය මණ්ඩලයේ මගේ යෝජනාවක් මත කමිටුවක් පිහිටවලා තියෙනවා. ඒ කමිටුවත් නිර්දේශ ඉදිරිපත් කරන්න ඒ නිලධාරී කමිටුවකුත් අමාත්‍ය කමිටුවකුත් අපි පත් කරලා තියෙනවා. මේ දීර්ඝකාලීනව මේ පවතින මේ ප්‍රශ්නයට තිරසාර සාධාරණ විසඳුමක් ලබාදීම වෙනුවෙන් අපි ඒ කමිටුවෙන් නිර්දේශ බලාපොරොත්තු වෙනවා. ඒ නිර්දේශ අධිකරණයටත් අපිට ඉදිරිපත් කරන්න වෙනවා. මෙතන නඩු හතරක් තියෙන නිසා ඒ වගේම රාජ්‍ය සේවා කොමිසමටත් අපිට ඉදිරිපත් කරලා මේ සංවර්ධන නිලධාරීන්ට මතුවලා තියෙන ගැටලුව පිළිබඳ තිරසාර විසඳුමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ කමිටුවේ නිර්දේශ සහ වාර්තාව තව සතියක් ඇතුළත ලබා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
Honorable Minister, yes. Honorable Member Jayanta Karunathilaka.
Garu Niyojya Kathanayakathumani, Sabhanayakathumat sitina welawai mama visala pirisakata balapana karanayak vinadiyakin matu karanawa. Api dannawa ape rate inna watinama pirisak thamai ape jyeshtha purawasiyo. E aya tamange jeevithaye hondama kale rate unnathiyata weda karala dan jeevithaye sandaya samaya gatha karana pirisak. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර බොහෝ දෙනෙක් ඉන්නවා පුජ්ජලිකංශයේ රැකියාවල් කරලා විශ්‍රාම යනකොට සේවක අර්ථ සාධක අරමුදලට ලැබිච්ච මුදල් ස්ථිර තැන්පත්වක දාලා ඒ ලැබෙන පොලියෙන් කෑම බීම ටික බෙහෙත් ටික ඒ වගේම පිනක් දහමක් කරගන්න වන්දනාවක් යන එකට යොදවන කට්ටිය. අපිට මතකයි අපේ රජයේ තිනකොට වයස 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15 දක්වා උපරිම ස්ථිර තැන්පත්වලට තැන්පතුවකට 15%ක විශේෂ පොලි අනුපාතයක් ගෙව්වා. පෞගිය රජයේ කාලේ ආර්ථික අර්බුදයත් එක්ක ටිකෙන් ටික ඒක පොලි අනුපාතය අඩු වුණා. දැන් තමුන්නාන්සේලගේ ආණ්ඩුවෙන් ඒක 7.5% දක්වා අඩු කරලා තිබෙනවා. හැබැයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 66 පිටුවේ තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා සාමාන්‍ය බැංකු පොලි අනුපාතයට වැඩිය 5%ක් වැඩි කරලා දෙනවයි කියලා. මම අහන්න කැමති වැඩි කරනවයි කියලා දැන් අඩු කරේ මොකද කියන එකත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දුව ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බලාගෙන ඉන්නවා. තමුන්නාසයට බොහොම සහයෝගය දීපු පිරිසක් ඒ අය බලන් ඉන්නවා ඉදිරි අයවැයකින් හරි කවදා හරි දවසක මේක වැඩි කරන දවස දැනගන්න පුළුවන්ද කියලා පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව සලකා බලන්න අපට අවස්ථා රාශියක් තිබෙනවා ඉදිරි අයවැය. මම හිතනවා ඒකෙදි මුදල් අමාත්‍යාංශය පිළිබඳ සැලකිලි ගනී කියලා. ඇත්තටම මම හිතනවා ඒකෙදි වඩා නිවැරදි පිළිතුරක් ලැබෙයි. අප ඔබතුමා ඉදිරිපත් කරන ලද කාරණේ අදාළ අමාත්‍යාංශයට යොමු කරා.
Honorable Anandi Vijayapara, Minister of Public Security and Parliamentary Affairs.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගේ විශේෂ ප්‍රකාශය කිරීමට පෙර අතුව ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා පහුගිය දවසක සම්මරණධාරීන්ගේ උද්ඝෝෂණය යටතේ එතනදී කීප දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙනවා. පොලිස් නිලධාරීන් 30 කපා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ නොවේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය දිනවල විවිධ පාර්ශ්වයන් විසින් විශ්‍රාමික ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ මතභේදයට තුඩු දෙන ප්‍රකාශන කීපයක් නිකුත් කරලා තිබුණා. අපට බලය ලබා දෙනකොට මේ රටේ මහජනතාව විසින් අවධාරණය කරපු කරුණක් තමයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, රටේ මහජනතාව පාලකයන් වෙනස් කියන හැඟීම ජනතාව ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවෙන් ජනතාව එක්ක ඉන්න දේශපාලනයක් හදන්න ඔවුන්ට ඕනෑ වුණා. ඊළඟට මහජන මුදල් නිකුරණේ දේශපාලකයන්ගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් වැය කිරීම ගැනත් ජනතාවගේ ලොකු අප්‍රසාදයක් තිබුණා. ඒ වගේම අපේ රටේ දේශපාලකයන්ගේ සිරිතක් තමයි ආරක්ෂකයන් පිරිවරාගෙන වාහන විශාල ප්‍රමාණයක් මාර්ග නීති නොතකමින් ගමන් කිරීම.
Order, please. The Honorable Speaker will take the chair.
Garu Kathanayakathumani, e wageema
අපේ රටේ දේශපාලකයන්ගේ සිරිතක් තමයි ආරක්ෂකින් පිරිවරාගෙන වාහන විශාල ප්‍රමාණයක් මාර්ග නීති නොතකමින් ගමන් කිරීම. එවගේම දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීමත් මහජන ජනතාවගේ අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා අපේ රජයේ අනෙක් සේරම කරුණු වලට වඩා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම කියන කාරණේ ගැන මුල්තැන දෙන බව ප්‍රකාශ කරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවලා තියෙන තර්කයන් නමුවේ පැහැදිලි කිරීමක් රටේ ජනතාවට ලබා දෙන්න මහජන ආරක්ෂකම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විදිහට මේ විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු හමුවේ තබන්න කල්පනා කළා. හිටපු ජනාධිපතිවරයෙකුට පහසුකම් ලබා දෙන සම්මතකරු පනතක් තියෙනවා. ඒ තමයි 1986 අංක 4 දරන ජනාධිපතිවරයාගේ හිමිකම් පනත. ඒ පනතේ කියලා තියෙනවා හිටපු ජනාධිපතිවරයෙකුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්න කියලා. ඒ පනතේ කිසිම තැනක සඳහන් කරලා නැහැ කොපමණ ආරක්ෂාවක් දෙන්න ඕනද කියලා. ඒ නිසා ගරු කතානායකතුනි, මම අහන්න කැමති ඔය ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියන උදවියකින් එහෙම කියන්නේ මොන පදරමක් මතද කියලා. අනෙක් අතට කාර්ය මණ්ඩල අඩු කිරීමක් ගැන කියවෙනවා. කාර්ය මණ්ඩල අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා කියන්න අවශ්‍යයි. අපි අඛණ්ඩව මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් වෙනුවෙන් පෙනී සිටිනවා. වගේම ඒ වෙනුවෙන් වැඩ කරන බවත් ප්‍රකාශ කරන්න කැමැති. ඒ නිසාම අමාත්‍ය මණ්ඩලය විසින් මේ කරුණු අධ්‍යයනය කරලා නිර්දේශ ලබා දෙන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කළා. මේ රජයේ කිසිම දෙයක් ගැන මතු පිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා විද්‍යාත්මක එළඹුමින් තමයි කටයුතු කරන්නේ. මේ කාරණේදීත් කටයුතු කළේ එහෙමයි. මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කරපු චිත්‍රසිරි කමිටුව නිර්දේශ විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. එතන එක් ප්‍රධාන කාරණයක් තමයි හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දීලා තියෙන නිර්දේශය. එයි සඳහන් වෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයන් විධිවත්ව ඇගීමකින් පසුව අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් ලබා දෙන්න කියන එකයි. එතනදී අපි කිසිම කෙනෙකුගේ ආරක්ෂාව හිතාමතා අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් කරන්නේ නැහැ. අපි කරන්නේ සම්බන්ධයෙන් විශේෂඥයන් විසින් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි. මේදී පළමුවම ප්‍රකාශ කරන්න ඕනේ මේ කිස්සේත්ම හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීමක් නොවන බව. මෙතනදී සිදුවලා තියෙන්නේ හිටපු ජනාධිපතිතුමාට ලබා දිය යුතු ආරක්ෂාවේ ප්‍රමාණයට සරිලන ආරක්ෂාවක් නිවැරදි ඇගයීමකින් පසුව ලබා දීම. අවශ්‍ය ප්‍රමාණයට වඩා අනුයුක්ත කරලා හිටිය අතිරික්ත පිරිස් ඉවත් කිරීම. මේ සම්බන්ධයෙන් යම් යම් පුද්ගලයන් විශේෂයෙන් පසුගිය මහමැතිවරණයේ ජනතාව ප්‍රතික්ෂේප කරපු බංකොලොත් දේශපාලඥයන් මහජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. පළමුව කියන්න ඕනේ මේක මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි කියන එක. මේ පියවර අනුගමනය කරේ සියලුම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව කාර්ය මණ්ඩල කිසියම් නිර්ණායකයක් මත නැවතත් ප්‍රමිතිගත කිරීමක් පමණයි. ඒ නිසා මෙතන රජයේ කිසිම හිටපු ජනාධිපතිවරයෙක් ගැන පෞද්ගලික හිතලා බලලා තීරණයක් ගත්තා කියන කාරණේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. අදත් මහින්ද රාජපක්ෂ මහත්මයාට පොලිසිය 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සානිකුත් කටයුතු යොදලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂා වශයෙන් යොදලා තියෙනවා. ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලිස් නිලධාරීන් 60ක් වශයෙන් ආරක්ෂකයන් යොදවලා තියෙනවා. සමාවෙන්නේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලිසිය 22ක් වශයෙන් 210 දෙනෙක් ඒ ආරක්ෂාව සපයා තියෙනවා. රනිල් වික්‍රමසිංහ විශ්‍රාම ජනාධිපතිවරයාට හමුදාවේ 57ක් සහ පොලිස් නිලධාරීන් 60ක් වශයෙන් 117ක් ආරක්ෂාව අද වෙනකොටත් යොදලා තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනියට පොලිස් නිලධාරීන් 60ක්ද, හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක්ද වර්තමානයේ ආරක්ෂාව පවතිනවා. 2024 වර්ෂය තුල මම කියන්නම්, මම මේ 2024 මේ අවුරුද්ද තුල මේ පසුගිය මාස 11 මාර තුල විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තු කරන්න විශාල මුදලක් වැය බරක් මේ රජය දරලා තියෙනවා. මේ මහජනයාගේ මුදල් මම එකිනෙක මේ අවස්ථාවේ මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ආරක්ෂාව සපයලා තියෙන ආයතන තුනකින්, නැත්නම් මේ වෙනුවෙන් වැය බර දරලා තියෙන ආයතන තුනක්, එකක් ත්‍රිවිධ හමුදාව, අනිත් එක පොලිසිය, අනිත් එක ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රිවිධ හමුදාව වැය කරලා තියෙනවා පහුගිය මාස 11 මාර්ට් විතරක්. ඒ කියන්නේ 2024 පහුගිය මාස 11 මාර්ට් දෙසැම්බර් 15 පහුගිය දෙසැම්බර් 15 දක්වා මාස 11 මාර්ට් මිලියන 328ක් ත්‍රිවිධ හමුදාවේ, නාවික ගුවන් සහ යුද හමුදාවෙන් මිලියන 328ක්, පොලිසියෙන් මිලියන 327ක් වැය බරක් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් හත්සිය දහයක් මාස 11මාරක් වෙනුවෙන් වැයබරක් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ මිලියන 6ක් පොලිසිය මිලියන 185ක් ජනාධිපති කාර්යාලය මිලියන 16ක් වශයෙන් මිලියන 207ක් වැයබරක් දරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හිටපු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලිසිය මිලියන රුපියල් මිලියන 39ක් ජනාධිපති කාර්යාලය මිලියන 10ක් සම්පූර්ණ මුදල මිලියන 307ක් වැයබරක් දරලා තියෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක් මාස 3යි ගෙවිලා තියෙන්නේ මිලියන 19යි. පොලිසිය මිලියන 60ක් මේ මාස 3ට දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලය මිලියන 3ක් දරලා තියෙනවා. මිලියන 82ක් මේ මාස 3ට දරලා තියෙනවා. ගරු රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැයබර දරලා නැහැ. පොලිසිය මිලියන 99යි ජනාධිපති කාර්යාලය රුපියල් මිලියන 12යි සම්පූර්ණ මුදල් රුපියල් මිලියන 110යි. හිටපු ජනාධිපති ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හේමා ප්‍රේමදාස මැතිණිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැයබර දරලා නැහැ. පොලිසිය මිලියන 30යි ජනාධිපති කාර්යාලය මිලියන 3යි සම්පූර්ණ මුදල් මිලියන 32යි. මේ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1448ක් මේ මාස 11මාර ඇතුළත වැයබරක් ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ගරු ජනාධිපති වරුන්සා වැඩිය වෙනුවෙන් වැය කරලා තියෙනවා. මේ වෙනකොට මේක ඉතාම අසීරු තත්ත්වයක් නැත්නම් පීඩාකාරී ලෙස ජනතාව ජීවිත ගෙවන තත්ත්වයක් තුළ පවා මේ වෙනකොට ආරක්ෂාව පිළිබඳව විශේෂඥයන් සඳහන් කරලා තියෙනවා ආරක්ෂාව ප්‍රමිතියකට ගේන්න අවශ්‍යයි, ප්‍රමාණවත් ආරක්ෂාවක් පමණක් ලබා දිය යුතුයි කියලා. ඒ හින්දා මේ වැයබරත් එක කාරණයක් හැටියට අපිට සැලකිල්ලට ගන්න වෙන වගේම විශේෂයෙන් අපි මේදී සැලකිල්ලට ගන්නේ පොලිසිය මඟින් කරන ලද ආරක්ෂාව පිළිබඳ තක්ෂේරුව පදනම් කරගෙන ආරක්ෂාව නැවත සමාලෝචනය කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව යම් යම් සංශෝධන කරලා තියෙනවා කියලා මේ සභාවට කියන්න කැමැති. ආරක්ෂාව ප්‍රමාණවත් නැහැ කියලා කියන උදවිය එහෙම කියන්නේ කිසියම් මහජන හිතකාමී අභිලාෂකින් නොවන බවත්, ජාතික ධනය තමන්ගේ පෞද්ගලික සුඛවේරණයට යොදා ගැනීමේ පුරුද්ද අතහැර ගන්නට නොහැකි නිසා බවත් කියන්න අවශ්‍යයි. අනෙක් අතට මෙතරම් විශාල හමුදා නිලධාරි සංඛ්‍යාවක් අවශ්‍ය මොනවටද කියලා කියන්නත් එයාලට වෙනවා. මේ සමහර හමුදා නිලධාරීන් ඕනෑ සුනකයන් බලා ගන්නද, සුනකයන් නාවන්නද, සුනකයන් අසනීප වුණාම ස්පිටාලට කරගන්නත් කියලා මේ වෙලාවේ ප්‍රශ්න අහන්න වෙනවා. මොකද මේ ජනාධිපතිතුරුන්ගේ කාර්ය මණ්ඩල විදියට ඉන්න හමුදාව අනුක්ත කරලා ඉන්නවා සමහර සෙබළුන් මේ කාර්යයන් සඳහා යොදවලා තියෙනවා කියන කවුරුත් මේ රටේ දන්නවා. ඒ නිසා අප රජයක් විදියට ජනතාව අපට දුන්නු ජනවර්මයේ අභිලාෂය අනුව කටයුතු කරන බවත්, ඒවා වෙනස් කරන්න කිසිම අදහසක් නැති බවත්, ඒ වෙනුවෙන් කැප වෙන බවත් ප්‍රකාශ කරන්න කැමැති. කිසිම තර්ජනයකට හෝ කංකෙන්දිරියකට ඒක වෙනස් කරන්න බැරි බවත් අවධාරණය කරන්න කැමැති. ඒ නිසා ලබන සතියේ සිට පොලිසිය විසින් සපයා තිබෙන ආරක්ෂාව හැර විශ්‍රාමික ජනාධිපතිතුරුන්ගේ විසින් සපයා ඇති ත්‍රිවිධ හමුදාවේ සියලු ආරක්ෂාවන් සහ අනිකුත් රාජකාරී වලින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මාස 6කට වරක් ගරු කථානායකතුමනි මාස 6ට වරක් ආරක්ෂක කරනු ලබන ආරක්ෂක තක්සේරු කරන එකින් පසුව ඊට අනුකූලව ආරක්ෂක සපයන බවත් මේ සභාවට දන්වනු කැමැති. ගරු කථානායකතුමනි මේ අයුරින් කටයුතු කළොත් මෙතෙක් වැය වූ මුදලින් දළ වශයෙන් රුපියල් මිලියන 1200ක් මුදලක්වත් වාර්ෂිකව අපිට ඉතිරි කරගන්නම හැකියාව තිබෙනවා. ඒ හින්දා මේ වෙනකොට අපි පොලිසියේ මේ පිළිබඳ ආරක්ෂක විශේෂඥයන් දක්වලා තියෙන තීන්දු තීරණ අනුව මේ වෙනකොට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිලධාරයන් 60ක් අනුයුක්ත කරන්නත් පොලිසියේ වාහනයකුත් ජනාධිපති කාර්යාලයෙන් වාහන තුනකුත් දෙන්න තීන්දු කරලා තියෙනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොලිසියේ නිලධාරයන් 60කුත් පොලිසිය වාහනයකුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තුනකුත් වෙන් කරලා දීලා තියෙනවා. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පොලිසිය යෝජනා කරලා තියෙන පොලිසිය 22ක් සහ පොලිස් වාහන එකක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තුනක්, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොලිසිය 60ක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තුනක් සහ පොලිසිය වාහනයක්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පොලිසියේ 60ක් සහ පොලිසියෙක් වාහනයක් සහ ලේකම් කාර්යාලයේ වාහන තුනක්, ගරු හේමා ප්‍රේමදාස මැතිණියට පොලිසිය 10ක් සහ පොලිසියෙක් වාහනයක් සහ ලේකම් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන දෙකක් වශයෙන් යොදවන්න මේ වෙනකොට තීන්දුව කරලා තියෙනවා. ගරු කථානායකතුමනි අපේ අරමුණ තමා මේ අරමුණ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පමණක් නොවේ මේ රටේ සමස්ත ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා රජයක් හැටියට ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියන ප්‍රකාශය කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මාණියන් දෙනවා බොහොමත්ම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, ගරු නලින බණ්ඩාර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුනි, ගරු අයජේපාල තුමයි මම අහන්නේ. අර දැන් ඔබතුමා කිව්වා පීටී එකෙන් නෙමෙයි ඇරෙස්ට් කරේ කියලා. හැබැයි ඔබතුමා මට කිව්වේ නෑ අර එතන බුද්ධි නිලධාරියෙක් පොලිස් නිලධාරින්ට බ්ලේඩ් ප්‍රහාර එල්ල කරලා තිනවා කපලා තිබුණා. ඒ සම්බන්ධව ඔබතුමා යම් මතයක් දරනවද? මොකද ඒ බුද්ධි නිලධාරියා කවුද භාවිතා කරලා තිබුණේ? මොකද ඒ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න.
ගරු සභානායකතුමා,
ගරු ඇමතුමා මට විනාඩියක් දෙන්න. මම ගරු කතානායකතුමනි, මෙතුමා ගරු මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව මේ සභාවේ කියා සිටියා. ඒ අත්අඩංගුවට ගත්තේ අය ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටති කියලා. දැන් ගරු පොලිස් මහජන ආරක්ෂක ඇමතුමා කිව්වා ඒක එහෙම නෙමෙයි කියලා. සා ඔබතුමාගෙන් අපි කරුණා කළා, මේක සරල දෙයක් නෙමෙයි, ඔක්කොම ඉන්ටර්නැෂනල් යනවා, මේක විශාල ප්‍රශ්නයක් ලංකාවට විරුද්ධව. ඔබතුමා මතක තියාගන්න මේකෙන් අපේ ආණ්ඩුවට මුකුත් වෙන්නේ නැහැ. මේ හැම PTA ඉෂුව එකක්ම ගන්නෙ ලෝකේ. නිසා ඔබතුමා ඉල්ලාස් කරනවා, ඔබතුමා ඒක ඉල්ලාස් කර ගන්නවා ඉස්සෙල්. ගරු කතානායකතුමනි, මම සඳහන් කරා මට ලැබුණු තොරතුරු අනුව ඔවුන් අරස් කරලා තිබුණේ ප්‍රස්වාදී වැළැක්වීමේ පනත යටතේ කියලා. මම ඒක හෙට හොයලා බලලා හෙට නිවැරදි නම් ඒක එතුමාගේ වචනේම පදනම් කරන්න නැතුව හෙට හොයලා බලලා නීතිඥයන් අහලා ඒක එසේ නොවන්නේ නම් මම හෙට ඉල්ලාස් කරගන්න. ඔබතුමා කිව්ව පරිදි මම ඉල්ලාස් කරගන්නේ නැහැ. ඒක ප්‍රිසි ප්‍රශ්නයක් නෑ, වරදක් කළා දිනා නම් සමාව ගැනීම ප්‍රශ්නයක් නෑ මට. හැබැයි මට මේක අවස්ථාව ඔබතුමා මේ කියන පන්ති නෙමෙයි, මම ඒක හොයලා බලලා හෙට මම ඒක ඉල්ලාස් කරගන්නා. ඒක වැරදි නම් ප්‍රශ්නයක් නෑ. ඔබතුමා හිට පාර්ලිමේන්තුව එනවනේ.
හරි හරි. පෞද්ගලික පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිස්සිසාලි මන්ත්‍රීතුමා. ගරු ආරක්ෂක නියෝජ්‍යවතුමා ආනන්ද විජේපාල මහත්මයා,
ගරු කතානායකතුමනි, මම මේ සභාවට ප්‍රකාශ කරේ වගකීමකින්. උද්ඝෝෂකයන් සම්මර්ධන ධාරීන් අත්අඩංගු කරන් තියෙන්නේ PTA යටතේ නෙමෙයි කියන එක මම ප්‍රකාශ කරේ වගකීමකින්. ඒක මා වගකීමක් හැටියට දරනවා. ඒ වගේම ඔබ නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ උද්ඝෝෂණයේදී හමුදා බුද්ධි නිලධාරියෙක් මේක අත්අඩංගුවට ගත්තා කියලා. ඔහු එහෙම බුද්ධි නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුගේ ප්‍රකාශයන් ලබාගෙන ඔහු ඒ තුවාල කිරීම සම්බන්ධ කාරණයට සම්බන්ධ නැති නිසා ඔහු නිදහස් කරලා තියෙනවා. මේ තුවාල කිරීම පොලිස් නිලධාරීන් 3 දෙනෙකු තියුණු ආයුධයෙන් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට සැක පිට 2 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා. ඒ හින්දා මේ දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව හමුදා බුද්ධි නිලධාරියා ඒ කටයුතු සඳහා සම්බන්ධ නැති බව තමයි අනාවරණය වෙන්නේ. තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.
ගරු බෞද්ධික පැහැදිලි කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිසිසාලි මන්ත්‍රීතුමා.
Honorable Speaker, I wish to claim my name when it comes to totally false, malicious, smear-spreading campaigns which is now trading on social media. There's an allegation that I had falsely referred to myself as a specialist doctor. I wish to clearly state that this matter, during the last general elections, certain third-party workers featuring the names of common candidates incorrectly referred to me as a specialist doctor. This term has never been used by me ever in my clinic letterheads, prescription pads, official seals, stationery or visiting cards. As soon as I became aware of this error in the common list of candidates for Colombo, I instructed the relevant individuals to halt the distribution of these materials and to ensure that no further circulation occurred. However, by the time some of the leaflets had already been distributed, furthermore, any of us who have addressed political meetings, big or small, know that those introducing us sometimes exaggerate us with glorified titles or comparisons which is unfounded. I also might want to like to make myself clear. I possess a postgraduate diploma in ENT surgery. This was in the era that the health ministry, along with the postgraduate institute of medicine, started courses after having a competitive exams among doctors to select doctors for a course of study and award them diplomas in their relevant fields to man the base hospitals mainly that lacked these specialities. At that time, there was exams that were held to recruit doctors for training under specialized units in the main hospitals. There were diploma in child health, there was a diploma in ophthalmology, and there were diploma in laryngo-otorhinology, and even anesthetists were trained and awarded diploma so that they can go and manage base hospitals where such specialties lacked and such consultants were not available. Likewise, I was selected after a competitive exam in the health ministry and trained as a DLO surgeon to go and manage. My first last appointment in the government health sector was ENT surgeon in Noarelia. Noarelia based hospital caters to a wide segment of the state population, economically very useful contributor to the economy of this country, but sad to say at that era more than now, highly health-wise, healthcare-wise, they were highly compromised. We performed surgeries that were life-saving. Wherever there is airway obstruction, you as a doctor, honorable speaker, would know that what an important surgical procedure tracheostomy is, what an important surgical procedure removal of foreign body from the airway, which otherwise would cause certain death. And there is no time to transfer. If you take Noarelia, the ambulance has to go all the way to Peradeniya Hospital. There was no time for such transfer. It would have been certain death. And I am glad that the health ministry, along with the Postgraduate Institute of Medicine, made the wise decision at that time and trained such specialties so that we could be sent and make a contribution at the base hospitals. So that was my last posting. But I again wish to reiterate that since 2019, when the Sri Lanka Medical Council brought in regulations to have a specialist register, or even before that, I never identified myself as an ENT surgeon or an ENT specialist. However, in Noarelia, you could imagine when you walk into the ENT clinic, when I walk in, they address me as ENT surgeon. When the eye surgeon goes in, they address me as eye surgeon. He is a DO, diploma in ophthalmology. Even a pediatrician was a DCH. If a DCH, diploma in child health, but they are called as pediatricians there. But I never advocated them to call me as such. But what am I to do? I'm not going to knock on the heads of the patients who call me that. They might call me ENT surgeon. That is wrong nomenclature. But that is the fact, I could say. So probably, I think, somebody who knew me from that time went and wrote this in the poster. That was a poster for common candidates, of which I had nothing to do with it. I have my own, very little of my own canvassing material that I printed never carries this name. Another malicious allegation is that I am not registered to even practice in Sri Lanka, and that I am not a doctor. I categorically say that this claim is blatant false, misguided and misleading. To set the record straight, I hold a valid certificate of registration from the Sri Lanka Medical Council, which unequivocally states in black and white that I am lawfully entitled to practice medicine and surgery in Sri Lanka. This certificate, like all SLMC or Sri Lanka Medical College issued certificates, needs to be validated every 5 years with a payment of a fee. Honorable Speaker, you would know that. And also, I have done that validation 5 times since I first received it. My private general practice is registered in Colombo Central, is registered under my name and my SLMC registration, which is in turn validated every year by the Private Health Services Regulatory Council attached to the Ministry of Health. This is validated every year, and I'd like to say that the provincial director comes, inspects my clinic, inspects my documents, go through the procedures in my dispensary, the little laboratory that I have, and make sure that everything is in order before this is validated. I have always conducted myself professional in my public life and with transparency and honesty, and I welcome scrutiny. Finally, I thank you, Honorable Speaker, for giving me the opportunity to address this matter, whether it stems from genuine concern or malicious intent. Honorable Speaker, we have significant challenges ahead, and I hope our collective focus will shift to addressing the pressing issues that truly matter for the progress and prosperity of this nation. Thank you.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ සභා නායකතුමා
අයින් බණ්ඩා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග අටෙහි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද අපරභාග 1 සිට අපරභාග 6:30 දක්වා දෙවිය යුතුය. අපරභාග 3ට පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 6:30ට කතානායකතුමා ප්‍රශ්න නොමිසා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුයයි යෝජනා කරමු.
සභායකතුමද?
ආයි.
පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 121 දෙකෙහි විධිවිධානයන්ගෙන් නිදහස් වූ යුතුයයි යෝජනා කරමු.
සභාව එකඟද?
ආයි.